SBS Radio.
මේ සතියේ සඳුදා වෙනකොට පසුගිය සතිය පුරාම ශ්‍රී ලාංකේය දේශපාලනයේ උණුසුම් කළ කාරණා පිළිබඳව අපි එමනම් සමාලෝචනයකෙදෙමු සුපුරුදු පරිදි අද සඳුදා දවසේ. ශ්‍රී ලංකා විසිර දැන් සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
අපි මුලින්ම අවධානයට ලක් කරමු පසුගිය සති දෙක පුරාම විශේෂයෙන් කතාබහට ලක් වෙමින් තිබුණු ශ්‍රී ලංකාවේ මරණීය දඬුවම් යළිත් බලාත්මක කිරීමේ යෝජනාව සම්බන්ධව මේ වෙනකොට තවදුරටත් පැවැත්වෙන අදහස් යෝජනා සහ මතවාද පිළිබඳව. දැන් අපිට ඊයේ වෙනකොට වාර්තා වෙනවා මනෝජ්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතාමත්ම දැඩිව මේ තීරණයේ එල්බ සිටිනවායි කියලා එක්තරා අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයකුත් කරනවා ජනාධිපතිවරයා. මොන දේ කළත් මේ දඬුවම නැවත වතාවක් බලාත්මක කිරීම කිසිසේත්ම වැළකෙන්නේ නැහැ කියලා. මේක ටිකක් සැලකිය යුතු කාරණාවක්. මොකද ජනාධිපතිවරයා සති දෙකකට කලින් අඟහරුවාදා දවසක මේක ප්‍රසිද්ධ ජනවේදිකාවක සඳහන් කළාට පස්සේ ජනතාව නොයෙක් ආකාරයෙන් අදහස් ප්‍රකාශ කරන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම මද්‍රව්‍ය ජාවාරම් වලට හසුව බන්ධනාගාරගත වෙලා බන්ධනාගාරයේ තුල සිටත් මෙවැනි ක්‍රියාදාමයන්හි යෙදෙන පුද්ගලයන් සම්බන්ධව ජනතා මතයක් ඇති වෙලා තිබුණා. මේ පුද්ගලයන්ට මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ, ඊට පස්සේ මේ සම්බන්ධව තියෙන තර්ජනය ලංකාවෙන් නැති වෙයාවි කියලා. ඊට පස්සේ විවිධ දේශපාලනික පාර්ශව, සමාජ සංවිධාන සහ ජනතාව පාර්ශවයෙන් මේකේ තියෙන්නට පුළුවන් භයානක පැත්ත පිළිබඳවත් අවධානය යොමු කරමින් යන කාලවකවානුවක තමයි ජනාධිපතිවරයා මේ ස්ථාවරයේ නැවත වතාවක් ප්‍රකාශ කරන්නේ. මේ සම්බන්ධව ජනාධිපතිවරයා පළ කරපු අදහස්, ඉන් අනතුරුව මතුවෙමින් තියෙන කතාබහ පිළිබඳව මම මුලින්ම අවධානයට ලක් කරන්න කැමැති.
පෞද්ගලික ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කිරීමත් එක්ක විශේෂයෙන් ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරු, මානව හිමිකම් සංවිධාන ඇතුළු බොහෝ සංවිධාන මේ තීරණයට එතරම් එකඟ බවක් පෙන්වුවේ නැහැ. ශිෂ්ට සමාජයක, දියුණු වෙන සමාජයක මෙවැනි දේ තවදුරටත් ක්‍රියාත්මක කරනවාද වැනි මතවාදවල ඔවුන් හිටියේ. කිසි වෙතත් අරමුණ වෙලා තිබුණේ මත්කුඩු ජාවාරමේ නිරත වෙලා බන්ධනාගාරගත කරපු, මරණ දඬුවම නියම වුණු, අච්චු කරපු රැඳවියන් තවදුරටත් ඒ කටයුත්තේම නිරත වෙනවා නම් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියන අදහස තමයි ජනාධිපතිවරයා හිටියේ. පෞගේ සෙනසුරාදා දිනේ දකුණු ආසියාවේ විශාලම වක්වඩ රෝහල ආරම්භ කරා චීන පරිත්‍යාගයක් යටතේ පොළොන්නරුවේදී එම උත්සවයේ තමයි ජනාධිපතිතුමා මේ කාරණය නැවත සපත කළේ. ඔහු කිව්වා 1.4% ලංකාවේ සමස්ත ජනගහනයෙන් මත් කුඩු වලට, මත් පෙටි වලට ඇබ්බැහිවිලා ඉන්නවා. සති තුනකට කලින් කැබිනට් මණ්ඩලය හැමෝම තමන් ගෙනාපු යෝජනාවට අත උස්සලා ඒකමතිකව සම්මත කරා. මොන විරෝධතාවක් මරණ දඬුවම තමන් ක්‍රියාත්මක කරනවා. හෙට දවසේ මීට සම්බන්ධ ක්ෂේත්‍රවල ප්‍රධානීන් එකතු කරලා ඔවුන් සමග සාකච්ඡා කරන්න තීරණය කරලා තියෙනවා. එතනදී ඈකින් සමන්විත කමිටුවක් පත් කරනවා. කමිටුව තමයි තීරණය කරන්නේ කවුද එල්ලුම් ගහට යවන්නේ, කවුද එල්ලලා මරන්නේ, සියලු තීරණ ගන්න මේ කමිටුව විසින් කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. එතුමා එහිදී මතක් කරේ නීති ශක්තිමත් කරන එකයි, නීති ක්‍රියාත්මක කරන එකයි ප්‍රමාද කිරීම එක්තර සුදුසු නෑ. විරෝධතා දක්වනව තමයි, විරෝධතා දක්වන අය මොන ක්‍රියාකාරකම්ද කරන්න කියලා යෝජනා කරලත් නෑ. ඒ හින්දා මේ තීන්දුව තමන්ට ගන්න සිද්ධ වෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඒ අනුව නැවතත් ජනාධිපතිතුමා තරයේ කියා සිටියා තමන් ගත්තු තීරණේ තමන් පෙනී සිටින බව.
මේ රටේ ජනගහණයෙන් 1.4% මත් කුඩු, මත් පෙතිවලට ඇබ්බැහි වෙලා තිබෙනවා. දවසින් දවස විෂ මත්ද්‍රව්‍යවල තත්ත්වය වර්ධනය වෙන නිසා තමයි රජයට තීන්දුවක් ගන්න සිද්ධ වුණේ තද නීති රීති ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මගේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා එකහෙලා අත්පුඩි අහලා අනුමත කෙරුවා. ඒක නිසා ඒ බලය දැන් ලැබිලා තිබෙනවා. මොන විදිහේ විරෝධතාවයක් නැවත් ඒ මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීමේ කටයුතු කරනවා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට විරුද්ධව. මම ලබන අඟහරුවාදා කැඳවලා තිබෙනවා මේට අදාළ සියලු ශේෂ්ත්‍රවල ප්‍රධානීන් ඒගොල්ලන්ගෙන් අං කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව තමයි තීරණය කරන්නේ මරණීය දඬුවමට යටත් කරන පුද්ගලයන් කවුද, ඒ සඳහා දිනවකවානු. මේ පිළිබඳව යම් යම් විරෝධතාවයන් ඉදිරිපත් කළා තිබෙනවා. හැබැයි මේ විරෝධතාවයන් ඉදිරිපත් කරන අය මේ මහා විනාශකාරී දේ වළක්වන්න කිසිම සහයෝගයක් මේ රටේ දීලා නැහැ. ඒ නිසා මම ඒවට යටත් වෙන්නෙත් නැහැ, ගත්ත තීන්දුව වෙනස් කරන්නෙත් නැහැ.
දැන් අපි දන්නවා මේ ආකාරයෙන් මේ මරණීය දඬුවම බලාත්මක කරන්නට යලිත් ශ්‍රී ලංකාව තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට මූලික වුණු කාරණාව මේ පාතාලයට සම්බන්ධ මත්කුඩු ජාවාරම්වලේ දිස්ත්‍රික්කන පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් කියන කාරණාව. අපි දන්නවා මේ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ පාතාලය විතරක් නෙමෙයි මේ අවිජාවාරම් එතකොට පුද්ගල ඝාතනවලට සම්බන්ධව පාතාල සමාජිකයනුත් විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට බන්ධනාගාරගත වෙලා සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ පාතාලයේ නැවත වතාවක් හිසේස වීම පිළිබඳවත් විශාල කතිකාවතක් ඇති වෙලා තියෙන කාලයක වත්මන් ශ්‍රී ලංකා රජයේ එක්තරා අමාත්‍යවරයෙක් සම්බන්ධව විශේෂිත අවධානයක් යොමුනා පසුගිය සතියේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පිළිබඳව. සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ පෞද්ගලික ආරක්ෂකයන් ඉන්නවා කියලා පාතාලයට සම්බන්ධ. මේක තවමත් උණුසුම් වෙමින් යන කාරණාවක් සහ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය එතකොට ඔහු වටා සිටින පිරිස් පිළිබඳව විශේෂිත අවධානයක් යොමු වෙමින් තියෙන කාලයක්. අපි කැමැති මනෝජ් මේ චෝදනාව එක්වරම ඔහුට එල්ලුණු කාරණේ මොකක්ද? එතකොට ඔහු වටා සිටිනවා කියන ඔය පාතාල සමාජිකයන් කවුද? මොන වගේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වුණු පුද්ගලයින්ද මේ පුද්ගලයින්? මේ චෝදනාව පිළිබඳව ශ්‍රී ලංකාවේ වත්මන් රජයේ විදිහට මොන වගේ ස්ථාවරයකද ඔවුන් සිටින්නේ මේ අමාත්‍යවරයා සම්බන්ධව? මොනවද මේ සම්බන්ධව අපිට තියෙන දැනගන්නට තියෙන කරුණු?
මේක මුලින්ම ලංකාවේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් තමයි මේ ප්‍රවෘත්තිය මුලින්ම පළ කළේ. ඒත් එක්කම ජාතික දිනපතා පුවත්පතක් මේ ප්‍රවෘත්තිය පළ කරලා තිබුණා. ඒක සඳහන් වුණේ කේරළ ගංජා ඇතුළු මද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින ප්‍රබල ජාවාරම්කරුවන් පිරිසකට එක්තරා අමාත්‍යවරයෙකුගේ සහාය ලැබෙනවා කියන තොරතුරු තමයි මාධ්‍ය අනාවරණය කළේ. ඒ අය අත්අඩංගුවට ගත්තට පස්සේ මුදාහර ඉන්න කියලා අදාළ ඇමතිවරයා බලපෑම් කරනවා. ඒ අතර නම් කිහිපයකුත් කියවුණා. අරුණ අත්තනායක එහෙම නැත්නම් පොලිස් කියලා හඳුනන පුද්ගලයා අමාත්‍යවරයාගේ ආරක්ෂාවට ඉන්න පුද්ගලයෙක්. පහුගිය තුන්වෙනිදා කේරළ ගංජත් එක්ක අත්අඩංගුවට පත් වුණු ගිහාන් සඳරුවන් කියන පුද්ගලයා මුදා හරින්න කියලා පෑලියගොඩ නීතිය බලගැන්වීමේ එකකට ඇමතිවරයා බලපෑම් කරලා තියෙනවා. කේරළ ගංජා ජාවාරමේ නිරත වෙලා ඉන්න පෑලියගොඩ ක්‍රිස්තෝ සහ නයනජිත් මේ ඇමතිවරයාගේ උදව් ලැබෙනවා. මේ සියලු දෙනා ප්‍රබල පාතාල ක්‍රියාකාරකයෙකු ලෙස සැලකෙන මල්වත්තේ මංජුගේ ගෝලයින් කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් වාර්තා කළේ. ඊට පස්සේ අදාළ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවට මේ ප්‍රවෘත්ති පළවීමත් එක්ක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කතා කරපු බව දැනගන්න ලැබෙනවා. එහිදී අදාළ පුවත නිවැරදි නැහැ, ඒ හින්දා එය ඉවත් කරගන්න කටයුතු කරේ නැත්නම් වන්දි ඉල්ලලා නඩුබකට යන බව තමයි ඔහු සඳහන් කරන්නේ. කොමනත් ඊට පසුවදා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරනවා ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා. ඔහු සරත් ෆොන්සේකා ඇමතිවරයාගේ නමත් සඳහන් කරනවා, ඔහු තමයි බලපෑම් සිද්ධ කළේ කියලා. ඊට ප්‍රතිචාර දක්වලා නීතිය හා සාමය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බලලා තීරණයක් ගන්න සූදානම් කියලා සඳහන් කරනවා. මේ පාර්ලිමේන්තුවේ සඳහන් වෙනවත් එක්ක පාර්ලිමේන්තුවේ කතා කරනවත් එක්කම ඊළඟ දවසේ සවස් වරුවේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් හැඳවනවා. එහිදී ඔහු කියන්නේ මේ අය අපිත් එක්ක වැඩ කරන අය, නමුත් මේ අයට නඩු නෑ, චෝදනා නෑ කියලා. ඊට පස්සේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා ඇමතුමාට 100%ක් එකඟ වෙන්න පුළුවන්ද ඔවුන්ට එරෙහිව චෝදනා නෑ කියන එක කියලා. එහිදී අමාත්‍යවරයා සඳහන් කරනවා එක්කෙනෙකුට නඩුවක් තිබිලා තියෙනවා, අනිත් අයට නඩු තියෙනවද කියලා දන්නේ නෑ. මම දැනුවත්ව එහෙම ප්‍රශ්නයක් නෑ කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. දිගින් දිගටම මාධ්‍ය ප්‍රශ්න කිරීම එක්ක ඔහු කියනවා මංජු කියන පුද්ගලයා ගැන පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පිරිස් දෙකක් අතර යම් ඝට්ටනයක් තිබුණා. ඒ එක කණ්ඩායමක එක පැත්තක ඉන්න කෙනෙක් තමයි මෙයා. දේශපාලනය කරන හැමෝම නඩු තියනවාද කියලා බලලා ඒ අයව ලං කරගන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරනවා. අරුණ අත්තනායක කියන කෙනා තමන්ගේ ආධාරකරුවෙකු ලෙස ඉන්නවා කියලා පිළිගන්නවාද කියලා නැවත මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා. එහිදී ඔහු සඳහන් කරනවා අරුණ පොලිසියේ ඉඳලා වැඩ තහනම් වෙච්ච කෙනෙක්. ඒත් එක්කම ගිහාන් සඳරුවන් සම්බන්ධයෙන් කතා කරද්දී මොහු අත්අඩංගුවට ගත්තේ දේශපාලන හේතුවක් මත කියලා තමන් විශ්වාස කරනවා කියලා. මෙවැනි තොරතුරු කීපයක් අඩුවෙඩි වශයෙන් ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම තත්ත්ව තිබෙනවා කියලා සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පිළිගන්නවා. එහිදී ඔහු සඳහන් කරන්නේ කොමනක් මේ අයට නඩු තියනවාද, වැරදි කරනවාද එහෙම කියලා හිතලා බලලා කටයුතු කරන්න බෑ. තමන් දේශපාලනය කරනකොට විවිධ පිරිස් තමන් සමග එකතු වෙලා වැඩ කරනවා. ඒ අය අතර හිටපු කෙනෙක් තමයි කියලා සඳහන් කරනවා. ඒත් එක්කම පාතාල සමාජිකය ඉන්නවා කියන එකටත් ඔහු පිළිතුරක් දෙනවා. ඔහු කියන්නේ අවුරුදු 40ක් සේවය කරපු යුද හමුදාවේ තරු 4ක් ඇඳපු නිලධාරියෙක් විදිහට තමන්ට පාතාලයේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් තමන්ට එවැනි එළවෙන චෝදනා ප්‍රතික්ෂේප කරනවා කියලා ඔහු සඳහන් කරන්නේ. සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ කතාබහ අතරේ පාර්ලිමේන්තුවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය පිළිබඳවත් අදහස් දක්වන ඔහුටත් ඉන්නවා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක බටයින්. ඔහු කියන්නේ පොලිසිය පාතාලය වගේ හැසිරෙනවා නම් ගහලා හිරේ දාලා මිනිස්සුන්ට තර්ජනය කරනවා නම් ඒව නිවැරදි කරන්න කටයුතු කරන්න ඕනේ. STF කියලා කියන්නේ අතීතයේ ගෞරවනීය ආයතනයක්. නමුත් අද ඒක පිස්සන් කොටුවක් බවට පත් වෙලා කියලා ඔහු සඳහන් කරනවා. මේ විදිහට මිනිස්සුන්ට හිරිහැර කරන එකට Taman එකඟ නැහැ කියලා STF එක සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යබලකාය සම්බන්ධයෙන් දහසක් උමේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයා සඳහන් කරනවා. ඉතින් නීති හා සාමය විෂය භාර අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කරනවා. ඔහු කියන්නේ ඒ පිළිබඳව කතා කරද්දී ටිකක් සැලකිලිමත් වුණොත් හොඳයි, ඔහුටත් පොලිස් විශේෂ කාර්යබලකාය ආරක්ෂාව ඉන්නවා කියලා විෂය භාර අමාත්‍යවරයාත් සඳහන් කරනවා. කොහොමනම් මේ සංවාදයේ දිගින් දිගටම මතුවෙන හැඩක් වෙන්න තියෙන සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනවා. මාධ්‍ය දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් අනාවරණ සිදු කරමින් ප්‍රවෘත්ති පළ කරමින් ඉන්නේ මේ දිනවල ලංකාවේ.
හොඳයි, දැන් මේ කතාවේදී අපි දකින්නට ලැබෙනවා විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යම් ප්‍රකාශනයකුත් වෙනවා. ඒ අදහස් කීපයක් මම මෙතනදී එකතු කරගන්න කැමැති. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කරනවා යම් කිසි වූ ක්‍රියාමාර්ගයක් අරගත්ත හින්දා තමයි මේ සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍ය දුරේ නොලැබුණේ. ඒක ඇත්තටම උනේ හොඳක් කියලා.
අගමැතිතුමා, ඔය ඇමතිවරයව තමයි මීට මාස ගණනාවකට පෙර යෝජනා කරන ජනාධිපතිතුමාට මේ රටේ නීති හා සාමය බාර දෙන්න කියලා. ඒ වෙලාවේ අපි ගිහිල්ලා ජනාධිපතිතුමාට තුන් පාරක් කරුණු කියන දෙන්න එපා ඔය ඇමතිකම කියලා දෙන්න බෑයි කිව්වම ඔය කියන ඇමතිවරයා මාධ්‍යයට ඇවිල්ලා ජනාධිපතිතුමාට නිර්දේශ අපහාස කරනවා. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට ගෙනාවේ මහ බැංකුව මල් කොල්ල ගන්න මේ ඇමතිවරයාටම දෙන්න කියලා කියන්නේ නීති හා සාමය පාතාලේ රකින්න.
ඔව්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් ඉන්දිකා අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යම් කිසිවූ සාක්ෂි වගයක් ගෙනහැර පාවා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා යම් කිසිවූ බලපෑමක් කළයි කියලා පොලිසියට.
අපිට ආරංචි තිබුණා පහුගිය දවස්වල කැලණිය ප්‍රදේශයේ කුඩුවලට සම්බන්ධ පුද්ගලයෙක් STF එකෙන් අත්අඩංගුවට ගත්තාම කැලණිය ප්‍රදේශයේ ඉන්න කැබිනට් අමාත්‍යවරයෙක් කතා කරලා කියනවා කියලා ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න එපා, මම ගෙනල්ලා බාර දෙන්නම් කියලා.
ඔව්, මේ සියලු චෝදනා අවසාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට බැර වෙන හැඩක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. පාතාලේ සහ එක්සත් ජාතික පක්ෂ අතර යම් කිසි වූ අතීත සබඳතාවක් තියෙනවා කියලා මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රී හිටපු අමාත්‍ය SP දිසානායක මහතා සඳහන් කරලා හිටියා.
පාතාලයයි එක්සත් ජාතික පක්ෂයයි අතර ලේ නෑකමක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන ඇමතිවරයා හැටියට ඉන්න කාලේ තුමාගේ පාර්ලිමේන්තු කාමරයේ හැම වෙලේම හිටිය පුද්ගලයා තමයි ගෝනවල සුනි. පාසල් දරුවේ බලහත්කාරයෙන් උස්සකට ගිහිල්ලා දූෂණය කරලා ඉවේ ගියාම යාට ජනාධිපති සමාවක් දීලා රනිල් ඇමතිතුමා ළඟ තමයි තියාගෙන ඉන්නේ. පහුගිය මැතිවරණය පටන් ගන්නකොටම එක්සත් ජාතික පක්ෂයේ උපනායකයා වන මුදල් අමාත්‍යතුමාගේ රැස්වීමවල එතෙක් විදේශගතව හිටපු අපරාධකාරයෝ ඇවිල්ලා හිටපු බව, හැසිරිච්ච බව, වෙඩි තිබ්බ බව අපි කවුරුත් දන්නවා.
ඔව්, පසුගිය සතියේ පාර්ලිමේන්තුව රැස්වුණාමත් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. මේ විවාදයේ ටිකක් උණුසුම කියා පාර්ලිමේන්තුවේ. එහිදී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අර මනෝජ ඔබ කලින් සඳහන් කරපු ආකාරයට STF එකට බැනවදිමින් දෝෂාරෝපණය කරමින් ඔවුන්ගේ ක්‍රියාකලාපේ විවේචනය කරමින් අදහස් ප්‍රකාශ කිරීමවා අපි දුටුවා පාර්ලිමේන්තුව තුළදී.
පොලිසිය පාතාලේ වගේ හිරනවන අහිංසක රංගිලා ගහලා අත්වලින් දාලා එල්ලලා ගංජා දාලා හිරේ දාලා ඒවා කරනවන මේවා නිවැරදි කරන්න STF කියන්නේ අතීතයේ ඉතාම ගෞරවනීය ආයතනය. අපිත් ගරු කරා. අද ඒකත් පිස්සන් කොටුවක් වෙලා. මන් දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන පාත් වෙලා තියෙන හෙනගෙඩිය. මේ අපරාධ වලට මිනිස්සු අහිංසකව හිරිහැර කරන එකට STF එකක් සම්බන්ධ. බේල් පිට ඉන්නවා නම් අප පිට අල්ලන් ගිහලා අතන මෙතන වෙඩි තියෙන එක අපි අනුමත කරන්නේ.
ඔව්, තවත් ප්‍රමුඛ කාරණාවක් තවදුරටත් සාකච්ඡා වෙමින් සහ ඒ සම්බන්ධව මතවාද ගොඩනගමින් තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒ තමයි මේ උතුරු ප්‍රදේශයේ තියෙන හමුදා කඳවුරු ඉවත් කිරීමේ සූදානමක් තියෙනවා කියලා. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති පත්‍රයක් වන දිවයින ප්‍රවෘත්ති පත්‍රයේත් යම් කිසිවු සඳහන් කිරීමක් කළා තිබුණා. හමුදා කඳවුරු ඉවත් කිරීම දින 45ක් තුල කරන්නට නියෝග තියෙනවා කියලා යම් කිසිවු සාක්ෂි සහ දත්ත සහිතව මේ ලිපිය පළ වෙලා තිබුණා. ඒ ලිපිය පළ වෙන්නටත් කලින් ඉඳන් මේ හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධව යම් කතිකාවතක් ගොඩනැගිලා තිබුණා. ඒ සම්බන්ධව විවිධ කතාබහත් පාර්ලිමේන්තු තුළ ඇතිවීමින් තිබුණා. දැන් අපි දැනගන්නට කැමති සත්‍ය මොකක්ද කියන කාරණාව. ඇත්තටම මෙවැනි වූ හමුදා කඳවුරු දින 45ක් තුළ ඉවත් කිරීමේ සූදානමක් තියෙනවද දිවයින සඳහන් කරන ආකාරයට? එතකොට පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව යම් යම් කතාබහක් ඇති වුණා විටින් විට. විශේෂයෙන්ම අපි දැක්කා විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සම්බන්ධව ප්‍රශ්න කරනවා පාර්ලිමේන්තුවේ පසුගිය සතියේදී. දැන් මේ වගේ කාරණා පිළිබඳව සලකා බලද්දී මෙහි සත්‍යතාවය පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක් නැගෙනවා. අපිට මොනවද වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනයෙන් සහ මේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උදහාමුදාව පැත්තෙන්?
ඔව් විශේෂයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කරපු විදිහට හමුදා බලයන් 33ක් වහන්න යනවා සෙසු නිලධාරීන් 1600කදී ඒත් එක්කම 23000ක විතර විශාල පිරිසක් හමුදාවෙන් ඉවත් කරන්න යනවා කියන අදහසක් මතු වුණා මම දැක්ක එකට ප්‍රතිචාර දක්වලා තියෙනවා යුද හමුදා ප්‍රති මහේෂ් සේනානායක මහත්මයා ඔව් කියන්නේ අපි උතුරේ ජනතාවගේ හිත දිනාගෙන ඉන්නේ කිසිම කඳවුරක් අපි ඉවත් කරන්නේ නැහැ එහෙම වෙනවට යුද හමුදා ප්‍රතිවරයා හැටියට මුලින්ම කැමති වෙන්නේ මම එහෙමනොත් මුලින්ම ඉවත් වෙන්න සිද්ධ වෙන්නේ මට කියලා ඔහු සඳහන් කරනවා ඔහු කියන්නේ හැම දෙයක්ම වෙන්නේ සැලසුමකට අනුව ගමන යන්නේ 2020ටත් 2025ටත් බලපාන පරිදි පරිපාලන රාජකාරිවල සිටින බටපිරිස් අවම කරලා ඔවුන් ක්ෂේත්‍ර රාජකාරිවලට යොමු කරන කටයුත්තක් තමයි මේ සිද්ධ කරන්න කියලා යුද හමුදා ප්‍රතිවරයා සඳහන් කරනවා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත් අදහසක් වෙනවා ඒකමත් විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් නගපු ප්‍රශ්නයකදී අගමැතිතුමා කියන්නේ අද මේ රටේ හමුදා පාලනය කරන්නේ හමුදා ප්‍රතිවරු ඒ අය ගන්න තීරණ අනුවයි පාලනය සිද්ධ වෙන්නේ යුද හමුදාවේ කර්නල් තනතුරු කිහිපයක් තියෙනවා කර්නල් මේජා ආදී වශයෙන් තනතුරු තියෙනවා ඒකක්වත් අඩු කරලා නැහැ ඒ නිසා උසස් වීම වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙම උසස් වීම වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන්නේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා උසස් වීම සීමා වීමක් සම්බන්ධයෙන් උත්සාහ පළ කළා ඒ නිසා හමුදා කඳවුරු පවත්වාගෙන යද්දී අවශ්‍ය කඳවුරු ගාන හමුදාව අපිට කියන්න ඕනේ ඒ අනුවයි අපි ක්‍රියා කරන්නේ බලයන් ප්‍රතිසංවිධානය කරන ඕනෑම හමුදාවක් කරන දෙයක් ලෝක යුද්ධ කාලෙත් අවුරුදු දෙකෙන් දෙකට එක කරා ඊට අනුව ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය සිද්ධියක් කියලා තමයි අගමැතිතුමා සඳහන් කරලා තිබුණේ අපි දැක්ක ඒ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාත් යම් සඳහනක් කරනවා පාර්ලිමේන්තුවේ දෙමළ ඩයස්පෝරාවේ හරි ජාත්‍යන්තර බලපෑම් නිසා හරි මෙවැනි තීරණයක් තමන් ගත්තේ නැහැ නමුත් 54 වන හමුදාවේ අභ්‍යන්තර පරිපාලනමේ අවශ්‍යතාවයක් මත හමුදාව ගත්ත තීරණයක් තමයි මේක කියලා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන යනු රජය කියන්නේ ඉවත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ යම් ප්‍රතිසංවිධානයක් ප්‍රතිව්‍යුහගත කිරීමක් තමයි මේ සිද්ධ වෙන්නේ ඒක සාමාන්‍ය දෙයක් කියලා තමයි රාජ්‍ය පාර්ශ්වයෙන් සඳහන් කරන්නේ.
ඔව් දැන් ඔබට අවකාශයක් ලැබුණේ නැද්ද ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයෙන් මේ පිළිබඳ විමසීමක් කරන්න විශේෂයෙන්ම අර දිවයින ප්‍රවෘත්ති පත්‍රයේ පළවුණු වාර්තාව සම්බන්ධව ජනතාව බොහොම උනන්දුවෙන් සිටින්නේ මොකද එහි දිනවකවානු පවා ඔවුන් සඳහන් කරලා තියෙන නිසා යුද හමුදා මූලස්ථානයේ මේ සම්බන්ධයෙන් මොකද්ද කිව්වේ?
ඔව් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයෙන් මේ පිළිබඳව මමත් විමසීමක් කළා ඒවි ඔවුන් සඳහන් කරේ එහෙම කරන්න සූදානමක් නැහැ ප්‍රතිව්‍යුහගත කිරීම තමයි සිද්ධ කරන්නේ යම් ආකාරයකදී යුද්ධ කාලේ හෝ වෙනත් කාලයකදී සේවා අවශ්‍යතාවයේ මත සමහර වෙලාවට ප්‍රවාහන පාසුකම් කියන පදනම වෙන්න පුළුවන් එවැනි පදනමක් මත අවශ්‍යතාවයේ මත එවැනි ආකාරයෙන් කොයි හරි අතිරේක කඳවුරක් ඉවත් වුණා නම් ඒවා ප්‍රධාන කඳවුරට ඒකාබද්ධ කිරීමේ කටයුත්තක් තමයි සිද්ධ කරන්නේ එවැනි දෙයක් සිදු වෙනවා මිසක් කඳවුරු ඉවත් කිරීමකට සූදානමක් නැහැ කියලා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයෙනුත් විමසූ විට ඔවුන් තොරතුරු ලබා දුන්නා.
ඔව් මම අර කලින් සඳහන් කරපු ආකාරයට මේ දිනවකවානු සහිතව මේක සඳහන් කිරීම තමයි අර්බුදකාරී තත්වයකට ගොනු වෙලා තිබුණේ. විශේෂයෙන්ම දිවයින පුවත්පත හෙළි කරනවා ජූලි මාසේ 13 වෙනිදා යුද හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව නිකුත් වෙලා තිබුණායි කියලා. බලයන් ප්‍රතිස්ථාපනය කිරීමේ සැලසුම යටතේ පළමු අධීර යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලික කරගෙන ක්‍රියාත්මක වෙනවා කියලා මේ යුද හමුදා කඳවුරු දින 45ක් තුලදී ඉවත් කරලීමේ ක්‍රියාදාමයේදී කොමරියේ යාපනයේ ප්‍රදේශයේ පැවති එක්තරා ජන හමුවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා කෙලින්ම මාධ්‍යයට දිවයින පුවත්පත මේ දිනවකවානු සහිතව ප්‍රකාශ කරපු මේ කතාව බොරුවක් කියලා.
මම අද උදේ දිවයින ඉරිද සංග්‍රහය කියුවා. හමුදා කඳවුරු ඉවත් කිරීම දින 45ක් තුල කරන්න නියෝගයක් කියලා තියෙනවා. මම හමුදාපතිගෙන් ඇහුවා. කඳවුරු වහන්නේ නැහැ කිව්වා. දැන් ඉතින් කවුද වහන්නේ? දිවයින කතරුද? ඇත්ත වශයෙන්ම මෙහෙම කරන්න දැනට අදහසක් නැහැ. රටේ ගිහින් නිකන් අදින්න හදනවා ජාතිවාදයයි මිනිස්සු බය කරනවා ආරක්ෂාව ගැන. මෙතන ප්‍රශ්න අපි විසඳගෙන යනවා. සමහර ප්‍රශ්න ඉදන් ආණ්ඩුව කල් අරගෙන තියෙන එක අපේ වැරද්ද.
ඔව් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ප්‍රකාශ කළා මෙහිම ක්‍රියාදාමයක් සඳහා කිසිදු සූදානමක් නැහැ කියලා.
ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන කීප දෙනෙක් මේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු ඉවත් කරනවායි කියන ප්‍රචාරයක් අරගෙන යනවා. මේක සම්පූර්ණ අසත්‍යයක්. නමුත් යුද්ධයක් කරගෙන යන විට හමුදා කඳවුරු ඉදි කරනවා ඒවා තාවකාලික දේවල්. රට සාමකාමී වුණාට පස්සේ යුද්ධය පැවති අවස්ථාවේ හමුදා කඳවුරු තිබෙන විදිහට කිසිම රටක තියන්නේ නැහැ. එහෙම කවුරු හරි කියනවා නම් මම හමුදාපතිරු තුන්දෙනාත් මගේ ළඟ වාඩි කරවගෙන මම ලෑස්ති ජාතික ආරක්ෂාව හමුදා කඳවුරු කළමනාකරණය ත්‍රිවිධ හමුදාවේ ප්‍රමිතිය මේ තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කරන්න.
මහබැංකුව බැඳුම් කර වංචාවට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මේ වෙනකොට බන්ධනාගාරගත වෙලා සිටිනවා. අපි දන්නවා අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන කියන දෙදෙනා මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වෙනකොට විවිධ නඩුවාර වලට පෙනී සිටමින් තමයි සිටින්නේ. මීට කලින් විශේෂිත ආරංචියක් ලැබුණා ජංගම දුරකථන භාවිත කිරීමක් පිළිබඳව අර්ජුන් ඇලෝසියස් මහතාගේ කුටියේ තිබිලා මේ ජංගම දුරකථන හමු වුණා කියලා. දැන් ගිය සතිය වෙනකොට සිම් කාඩ් පත් වගේක් හම්බ වෙලා තියෙනවා. මේ සිම් කාඩ් පත් යම්කිසි ආකාරයකට සමාජ විරෝධී ක්‍රියාවලට භාවිත වුණු සිම් කාඩ් පත් කියලා තමයි තොරතුරු හෙළිවන්නේ. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගන්න කැමති මනෝජ්, මේ සිම් කාඩ් පත් තුලින් එළවුණු අපරාධ සම්බන්ධව මේ වෙනකොට යම්කිසි තොරතුරක් වාර්තා වෙලා තියෙනවද කියලා?
ඔව් දිල්ලුක්ෂිය, මේ බැඳුම් කරන අඩුව පහුගිය 19 වෙනිදා කැඳෙව්වා. එතනදී තමයි මේ කාරණේ මතුනේ. පසුගිය මාසේ 29 වෙනිදා සිම් කාඩ් පහක් සහ දුරකථන තුනක් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන රඳවල ඉන්න හිරකුටියේ තිබිලා හොයාගත්තා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා රජය වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර. එහිදී සඳහන් කළේ දත්ත විශ්ලේෂණයේදී විවිධ අපරාධවලට සම්බන්ධ අයත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා කියලා, තොරතුරු වාර්තා වෙනවා කියලා. විශේෂයෙන් ප්‍රබල පාතාල සමාජිකින් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා මේ තොරතුරු වලින් පැහැදිලි වෙනවා කියලා සඳහන් කළා. එහිදී සඳහන් වුණේ එක්තරා දුරකථන සමාගමකින් තාමත් දත්ත ලැබිලා නැහැ. ඒ දත්තත් ලැබුණට පස්සේ දත්ත විශ්ලේෂණය කරලා අදාළ අධිකරණ වෙත මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරනවා කියලා. කොහොමනත් මේ සිම් කාඩ් පත් ඔවුන්ගේ නමට අරගෙන තියෙනවා නෙමෙයි, ඔවුන්ගේ නමට නොගත්තට ඒ සිම් කාඩ් පාවිච්චි කරලා පාතාල ක්‍රියාකාරීන් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම මේ සිම් වලින් හොයාගත්ත තොරතුරුත් එක්ක දකුණේ ඝාතන කීපයකට අදාළ සම්බන්ධ වීම තියෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් විමර්ශන තවමත් කෙරෙමින් තිබෙනවා කියලා අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව අර ඉතිරි දුරකථන සමාගමේ තොරතුරුත් ආවට පස්සේ විශ්ලේෂණය කරලා අදාළ අධිකරණ වලට මේ ගැන තොරතුරු වාර්තා කරනවා කියලා තමයි සඳහන් කළේ. ඉන් අනතුරු අගෝස්තු මාසයේ 2 වෙනිදා දක්වා අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන කියන දෙදෙනාව තවදුරටත් රක්ෂිත බන්දනාගාරගත කරන්න අධිකරණය නියෝග කළා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දෙසට හැරිම පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිවාරවලදී අවධානයට ලක්වුණු කාරණා පිළිබඳව මම මුලින්ම කතා බහ කරන්න කැමති මනෝජ්. අර විශේෂයෙන්ම මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධව පළවුණු මේ ලිපිය පිළිබඳව විශේෂිත වූ පාර්ලිමේන්තු විවාදයක් පැවත්වුණා. මේ විවාදය පිළිබඳව අපි මූලිකව අවධානය යොමු කරමු. එදා මොකක්ද මේ විවාදයට උනේ කියන කාරණා පිළිබඳව අපි මුලින්ම කතා බහ කළෙමු.
විවාදයේ ආරම්භයේ සිටම කඩාකප්පල්කාරී මූණුවරක් තමයි අරගත්තේ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීවරයා තමයි මේ යෝජනාව අරගෙන ආවේ. යෝජනාව ඉදිරිපත් කරනවත් එක්කම කංචන විජේසේකර මන්ත්‍රීවරයා ඒ යෝජනාවේ අඩංගු කාරණා අඩුතරමෙක ඡේදයක්වත් කියවන්න කියලා ඔහුට අභියෝග කරා. ඊට පස්සේ මේ විවාදය කඩාකප්පල් කරන්න නැතුව ඊට දායක වෙන්න කියලා තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළා. කොමුණත් ඒකාබද්ධ විපක්ෂයත් සඳහන් කළේ මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන ආකාරය පිළිබඳව තමන්ට සෑහීමකට පත් වෙන්න බෑ කියලා. එතන ඉඳලම මැති සභේ යම් ගාලගෝට්ටි ස්වභාවයක් ඇති වුණා. මුලසුනේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩේකලනාදන් මහත්මයාටත් මේ අය පාලනය කරගන්න බැරි පරිශ්‍රමයක් දාන්න සිද්ධ වුණා. විශේෂයෙන් අවස්ථා දෙකකදී සීනුව නාද කරන්න සිද්ධ වුණ අවශ්‍ය ගණකූර්ණය නොමැතිවීම නිසා එක් අවස්ථාවක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 9 දෙනෙක් පමණයි හිටියේ කියලා සඳහන් වෙලා තිබුණා. විශේෂයෙන් මේ යෝජනාව අරගෙන ආපු ආණ්ඩු පක්ෂයක් කිව්වේ මීට පිළිතුරු ලබා දෙන්න අඩුම තරම් රාජපක්ෂ පවුල සමාජිකයින්වත් මේකට ආවේ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු අය මේකට සහභාගී වුණේ නැහැ. අවසානයේ ගණපූර්ණය නොමැතිකම නිසා පාර්ලිමේන්තුව කල් දාන්නක් සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් එහා මෙහා හුවමාරු වුණා මිසක් අවසාන වශයෙන් නිගමනයකට එන්න පුළුවන් තරමේ දෙයක් සිද්ධ වුණේ නැහැ. විශේෂයෙන්ම ගණපූර්ණය නොමැති වීම තමයි එදා දවසේ වුණු ලොකුම ප්‍රශ්නේ.
ඔබට මතක ඇති අපි පසුගිය සතියේ සිකුරාදා අපේ වැඩසටහනෙන් ගෙනෙන ලෝ වටා විදෙස් විත්ති විචාරය පිළිබඳව කතා බහ කරද්දී අපි විශේෂිත තොරතුරක් ඔබට අනාවරණය කළා. ඉතින් අපි සඳහන් කළා මේ කාරණාව පිළිබඳව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මාධ්‍යවලවත් තාම කතා බහ පටන් අරගෙන නැහැ, අවධානයකට ලක් කළා නැහැ කියලා. මේ කාරණාව අපි හෙළිදරව් කළේ විශේෂයෙන්ම පැවති රාජපක්ෂ ආණ්ඩුව සමයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නංවාලීම උදෙසා යම් කිසි වූ අල්ලස් ලබාදීමේ ක්‍රියාවලියක් සිදුවෙලා තියෙනවා. මේක මේ අධිසුඛෝපභෝගී සංචාර වශයෙන් තමයි ලබා දීලා තියෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට සහ ඇමරිකානු සෙනෙට් සභිකීන්ට. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඊයන් පේස්ලිට පාර්ලිමේන්තු වාර 30කට සහභාගී වීම එහිදී අත්හිටු වෙලා තිබුණා. විශේෂයෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ මේ රුපියල් මිලියන ගණනක් වටිනා අධිසුඛෝපභෝගී නිවාඩුවක් භුක්ති විඳ තිබීම කියන කාරණාව හෙළිදරව් වීම නිසා. පස්සේ අපි දැක්ක ශ්‍රී ලංකාවේ මාධ්‍යත් මේ සම්බන්ධව කතා බහ කරනවා. පාර්ලිමේන්තුවේ පවා මේ පිළිබඳව යම් කතා බහක් ඇති වෙලා තියෙනවා. අපි දුටුවා. මං කැමති මනෝජ් මේ සම්බන්ධව මොන වගේ දේශපාලනික උනන්දුවක්ද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන්නේ කියන කාරණාව පිළිබඳව දැනගන්න. මොකද ඔය නිව්යෝක් ටයිම්ස් පුවත්පතත් එක්ක රාජපක්ෂ පාලන සමයේදී ලබාගත් යම මුදල් පිළිබඳව කතාබහ වෙන වකවානුවක ජනතා බදු මුදලින් මේ ආකාරයෙන් මිලියන ගණනක් වැය කරලා පුද්ගලයන්ට අල්ලස් ලබා දීම කියන කාරණාව පිළිබඳවත් විශේෂිත උනන්දුවක් ඇති කියලා මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය තුළ. මොකක්ද ලංකාවෙන් අපිට වාර්තා වෙන කාරණා?
ඔදිලක්ෂි මේ ගැන පාර්ලිමේන්තුවෙත් කතා වුණා. විශේෂයෙන්ම නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ අනාවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ පැවැත්වුණු දිනේට පස්සේ දවසේ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු වුණා. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු අල්ලස් දූෂණ කොමිසමට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් පැමිණිලි කරා, මේ වියදම් කරපු ආකාරය පිළිබඳව සොයා බලන්න කියලා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. එහිදීත් සඳහන් කළේ පවුම් ලක්ෂයක විතර මුදලක් මේ මන්ත්‍රීවරයා වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. එතකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට අයහපත් ආකාරයෙන් කටයුතු කරන තත්වයකදී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමේ අරමුණ ඇතිව මේ වියදම් කිරීම සිද්ධ කරා කියන එක තමයි වාර්තා වුණේ. කොමනත් නිරෝෂන් පෙරා රාජ්‍ය අමාත්‍යවරයාත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කිව්වේ මේ මුදල් දීලා තියෙනවා කියලා ඔප්පු වුණා. ඒ හින්දා දුන්නේ කවුද කියන එක හොයාගන්න එක තමයි කරන්න තියෙන්නේ. එතනින් එහාට මේ සම්බන්ධයෙන් කටයුතු පහසු වෙයි කියලා හර්ෂ ඩිසිල්වා රාජ්‍ය අමාත්‍යවරයාත් අදහස් දැක්වීම සිද්ධ කළා. මුජිබ් රහුබන් මන්ත්‍රීවරයා එවැනි ආණ්ඩුව පක්ෂය නියෝජනය කරන බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් කරා. බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු ජනල්ලා පගා දීපු කාලයක් තිබුණේ. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න ඕන කියලා. කොමනත් ලංකාවේදී ඉදිරි සතියේ මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු වාර්තා වෙයි. නිව්යෝක් ටයිම්ස් පොත සම්බන්ධයෙන් Tamanගේ කාරණායිෂ නොවීම නිසා මේ සියල්ල එකතු කරලා අල්ලස් දූෂණ කොමිසමට ගිහිල්ලා නැවත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පැමිණිල්ලක් කළා මේ සියල්ලම පාදක කරගනිමින්.
මත්තල ගුවන්තොටුපළ පිළිබඳව විශේෂිත කතාබහක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. මොකද හම්බන්තොට වරාය චීන සමාගමට පවරා දෙන්නට තීන්දුව කළාට පස්සේ මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න යනවායි කියන කතාව තමයි අපිට දීර්ඝ වශයෙන් අහන්නට ලැබුණේ. මේ සම්බන්ධව දැඩි විරෝධයක් ශ්‍රී ලංකාව තුළ තියෙනවා. විශේෂයෙන්ම මත්තලත් හම්බන්තොට වරායත් මූලික කරගෙන චීනයත් ඉන්දියාවත් අතර ලොකු ඝට්ටනයක් ඇතිවීමත්, ඒ වගේම රහස් ඔත්තු සේවා සක්‍රීය වීමත් තුළින් ශ්‍රී ලංකාවට යම් කිසි තර්ජනයක් ඇතිවෙන්නට පුළුවන් කියන කාරණාවත් පසුගිය කාලවකවානුවේදී කතාබහ වෙනවා. අපි දුටුවා. ඒ අතරතුරේදී අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් මත්තල ගුවන්තොටුපළ මේ ඉන්දියාවට ලබා දීම කියන කාරණාව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවලදී විශේෂිත අදහස් ප්‍රකාශ කරනවා. ඒත් එක්කම නිරීක්ෂණ චාරිකාවකත් තියෙනවා. මම දැනගන්න කැමතියි මනෝජ්, ඇත්තටම මේ මත්තල නිරීක්ෂණ චාරිකාවෙන් පස්සේ ඔවුන් මොනවද ප්‍රකාශ කළේ? මේ සම්බන්ධව තියෙන සාකච්ඡා සඳහා ඔවුන්ගේ ප්‍රතිචාරය කොහොමද? එතකොට රජයේ පැත්තෙන් මේ පිළිබඳව කියන්නේ මොන වගේ කාරණාවක්ද කියන තොරතුරු ඔබෙන් දැනගන්න.
මත්තල පිළිබඳව නිරීක්ෂණ චාරිකාවට ඒකාබද්ධ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පහුගිය සතියේ සහභාගී වුණා. හැබැයි යනකම් කවුරුත් දැනගෙන හිටියේ නැහැ කියලා තමයි අපිට ආරච්චය මොකද්ද හේතුව කියලා. මේ කටයුත්ත සංවිධානය කිරීමේ කාර්යය ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට පැවරලා තිබුණා. ඒ අනුව ඔවුන් හැමදෙනාටම පාර්ලිමේන්තු වාසල ජයන්තිපුර රථවාහන නැවතුම් ස්ථානයට එන්න කියලා එතන බස් රථයක් සූදානම් කරලා තිබුණා. එතනට කට්ටියම ආවට පස්සේ බොහෝ විනෝද චාරිකාවක් විදිහට තමයි මත්තලට ගියේ. කාටවත් නොදන්වා ගිය ගමනක්. එහි තොරතුරු විමසා බලන්න තමයි ගියේ. කොමුණත් අවසානයේ ඔවුන් නොදන්වා ගිය නිසා ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට ඇතුළට යන්නත් එකවර අවස්ථාව නොලැබුණු බව තමයි වාර්තා වුණේ. නමුත් මෙහි මූලිකත්වය ගත්ත ප්‍රසන්න රන්තුංග මන්ත්‍රීවරයා ඔවුන් සමග සාකච්ඡා කරලා ඇතුළට ගිහිල්ලා තියෙනවා. නමුත් මාධ්‍යවේදීන්ව ගෙනියන්න අවසර නොදුන්නාන් පස්සේ ඊටත් ප්‍රසන්න රන්තුංග මන්ත්‍රීවරයාම යම් ආකාරයකින් සූක්ෂම වෙලා මාධ්‍යවේදීන් සියලු දෙනාම ඇතුළට ඇවිල්ලා ඒක වාර්තා කරන්න පුළුවන් අවස්ථා උදා කරගෙන තියෙනවා. ඒ අනුව පසුව මේ මන්ත්‍රීවරුන් මත්තල ගුවන්තොටුපළේ එක් එක් අංශ වෙත වෙන වෙනම ගිහිල්ලා තොරතුරු විමසලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ තොරතුරු දැනගෙන ඔවුන් නැවතත් ඒ විනෝද චාරිකාවෙන්ම කොළඹ ආවා. ආවට පස්සේ ඔවුන් තීරණය කරා විෂය භාර අමාත්‍යවරයා නිමල් සිරිපාල සිල්වා මැතිතුමාව හම්බ වෙන්න. මෙතන 16 දෙනාගේ කණ්ඩායමේ අය හිටියා, ආණ්ඩුවේ ඉඳලා ආපු අය හිටියා. ඒ හින්දා මේ අය ගිහිල්ලා සාකච්ඡා කරා. සාකච්ඡා කරාට පස්සේ ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම අනුව යම් පියවරයක් ගන්නයි සූදානමින් ඉන්නේ කියන කාරණේ සාකච්ඡා කළා මිසක් ඒකාබද්ධ විපක්ෂයට ඔවුන් බලාපොරොත්තු වෙන පිළිතුර නිමල් සිරිපාල සිල්ලා ඇමතුමාගෙනුත් ලැබුණේ නැහැ. ඒ හින්දා ඒ ඉටු කරවා ගන්න බැරි වෙන ආකාරයක් තිබෙන බව තමයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළේ. ඒ අනුව ඉදිරියේ මත්තල විකිණීමට එරෙහිව ජනතාව පාරට පස්සන්න සූදානම් කියන දේ තමයි ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් කියුනේ. ඒ ඉදිරි සැලැස්ම ඇතුව තමයි ඔවුන් ආවේ. නිමල් සිරිපාල සිල්ලා ඇමතුමා මුණ ගැහුණට ඔවුන් බලාපොරොත්තු පිළිතුර ඔවුන්ට ලැබුණේ නැහැ. නමුත් ඊට පස්සේ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා අශෝක අබේසිංහ අමාත්‍යවරයා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා තිබුණා. ඔහු කිව්වේ මත්තල විකිණීමක් නෙමෙයි, අවුරුදු 40කට බදු දීමක් තමයි සිද්ධ කරන්නේ. 70%යි බදු දෙන්නේ, 30%ක් ලංකාව තියාගන්නවා. එතකොට දැනට මාසෙකට මත්තල ගුවන් තොටුපළෙන් ලංකාවට ආදායම ලැබෙන්නේ රුපියල් 165ක් විතරයි. නමුත් වියදම 1,2900ක්. ඉතින් ඔහු ආන්නේ අවුරුදු 15ක විතර කාලයක් අවුරුද්දට 117,000 ගානේ ගෙවන්න පුළුවන් කමක් තියනවාද කියලා. ඒ නිසා ඉන්දියාවේ යෝජනාව ආවට පස්සේ ඔවුන් ඊට එකඟ වුණා. කොමුණත් රජයේ තක්සේරු කරුවන් $325,000,000 මේක තක්සේරු කරලා තියෙනවා. පහුගිය සතියේ තක්සේරුවට අනුමැතිය හිමි වුණා. ඒ අනුව ව්‍යාපාරය කරගෙන යන්නේ කොහොමද කියලා කිවිසුමක් හදනවා. ඊට පස්සේ ඒක කැබිනට් මණ්ඩලයට දාලා අනුමැතිය අරගෙන ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉතින් විකිණීමක් නෙමෙයි මේක, 70%ක බදු වීමක් විදිහට තමයි සිද්ධ කරන්නේ. මේ කිවිසුම ක්‍රියාත්මක කරාට පස්සේ ඒ අදාළ මුදලෙන් 70%ක් ලංකාවට ලැබෙනවා. ඒ කාලය තුළ යම් පාඩුවක් සිද්ධ වුණොත් ඒ පාඩුවෙනුත් 70%ක් ඉන්දියාව තමයි දරාගන්නේ. ඒ පාඩුවෙන් ලංකාවට භුක්ති විඳින්න වෙන්නේ 30%ක් විතරයි. ඒ හින්දා එවැනි වාතාවරණයක් තමයි තියෙන්නේ කියන කාරණය අශෝක අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කරා.
හොඳයි, එහෙමනම් ඔවැනි වූ කාරණා තමයි පසුගිය සතිය පුරාම ශ්‍රී ලාංකීය දේශපාලනයේ විශේෂිත කාරණා විදිහට අපිට වාර්තා වුණේ. තොරතුරු වාර්තාකරණයට සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් ඍතියාවල ඔබට බෙහෙවින්ම සූතිවන්ත වෙනවා. එහෙමනම් සුපුරුදු ලෙසින් ඔබ අපි යලිත් හමු වෙන්නේ ලබන සතිය සඳහා. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
Hear more stories in your language by visiting sbs.com.au.